ප්‍රසන්න රණතුංග මෙතුමා. ප්‍රසන්න රණතුංග මෙතුමා.
මගේ කතාව තේරි මම කතා කරලා දෙන්න සර්. සර් මම හිතන්නේ කෙහෙලිය රඹුකල අමතුමාගේ කතාවෙන් පස්සේ කරු කතානායකතුමනි මගේ කතාව මම යොදවි කරේ.
හරි. එහෙනම් කෙහෙලිය අමතුමා.
ගරු කතානායකතුමනි, මම ප්‍රථමයෙන්ම කනගාටුව ප්‍රකාශ කරනවා. අතකෝරල කරු මන්ත්‍රීතුමාගේ ඒ සිදුවීමත් එහා සමගාමීවම සියලු මරණ සහ සියලු ප්‍රචණ්ඩ ක්‍රියාවන් වලට භාජන වෙච්ච සියලු දෙනාටම අය කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම මම කනගාටු වෙනවා මේ වර්තමානයේ මම මේ කතාව මේකට මේ කරන්න හිටියේ. නමුත් ලක්ෂ්මන් කිරියල්ල හිටපු කරු අමතුමාගේ කතාවෙන් පස්සේ මම හිතුවා අද මේ කරපු කතාව එතුමා ආරම්භයේදී මං අවංකම කනගාටු වෙනවා. මං එහෙම කනගාටු වෙන්නේ අද මේ රටේ අපි ඔක්කොම මිලියන 22ම මේ රටේ ඉතාමත්ම අවාසනාවන්ත තැනක ඉන්නේ. අපට පාක්ෂ පාට ආගම් ජාති බේද කුල බේද සියල්ලත් එක්ක රටක් හැටියට තවදුරටත් අපිට ඉස්සරහට යන්න පුළුවන්ද කියන මහ දැවැන්ත අභියෝගය අපි ඉදිරියේ තියෙද්දි අපි එක්කෙනෙකුට ඇඟිලි දික් කරන ගන්නවා නම් මං හිතන්නේ මගේ දැනුමේ හැටියට මහා ඛේද වාචකයකට අපි අතවරනවා. 1948 නිදහසෙන් පස්සේ මේ රටේ ආපු ගමන් මඟ දිහා බලනකොට 56 හර්තාල, 71 ජනතා විමුක්ති පෙරමුණේ අරගලය, 83 ජාතිවාදී කළු ජූලිය, 88-89 කාල පරිච්ඡේදයේ ඇතිවෙච්ච විනාශයන්, මේ සියල්ලම අපේ නොතිබ්බනම් මේ රට මොන පරිමාණයේද කියලා අපිට අදාහ ගන්න බැරි තැනකට තියෙයි. ඒ නිසා අපි අඩු වැඩියෙන් නිදහසෙන් පසු මේ දක්වා තිබ්බ සෑම රජයන්ම වග කියන්නට වෙනවා අද මේ රටපත් වෙලා තියෙන තත්ත්වයකට. කාටවත් අත හොදා ගන්න බෑ. නෑ, අපේ කාලේ මෙහෙමයි. මට මතකයි 2002 ආණ්ඩුව ගන්න වෙලා බලදේශීය නිෂ්පාදනයෙන් 102ක් අපේ ණයබරක තිබ්බ රට. හැබැයි එවැනි දේවල් අපිට පුළුවන් වුණා පරිපාලනය කරලා ඉදිරියට යන්න. ඒ වගේම අපට ඇති වෙලා තියෙන තත්ත්වයන් දිහා අපි විශ්ලේෂණය කරොත් අද ඒ එකතුවේ දිගුවක් හැටියට අද අපි මේක දකින්නේ. කවුරුත් හිතනවා නම් මේ පහුගිය අවුරුදු දෙකේ ඇතුළත ඇතිවෙච්ච සිදුවීම් නිසා මේ තත්ත්වය මේ රටට ඇති වුණයි කියලා. ඒක මහා මිත්‍යාවක්. ඒ යම් කිසි විදිහේ උච්ච ස්ථානයකට එන්නට තියෙන විවිධ හේතුන් නිසා. හැබැයි ඒක එක දිගට ආපු වැරදි වැඩ පිළිවෙලවල ප්‍රතිඵලයක් හැටියටයි මම දකිනවා. අපි නිෂ්පාදන ආර්ථිකයෙන් 1977-77 නිෂ්පාදන ආර්ථිකයෙන් සේවා ආර්ථිකයකට ගියේ අපි කිසිම විශ්ලේෂණයක් නොකරයි කියන එකයි මගේ විශ්වාසය. එනිසා අද ඇති වෙලා තියෙන සත්‍යයට මම මුලින් කීවාගේ අපි සියලු දෙනාම වගේ යන්නට ඕනේ. ඒ වගේම මේ ගෝල් ෆේස් එකේ අරගලය, නිර්පාක්ෂිකයි කියන අරගලය සැබවින්ම නිර්පාක්ෂිකද? ඒ නිර්පාක්ෂික වෙලා තියෙන කණ්ඩායම් ඇති කලාකරුවන් විද්වතුන් මෙවැනි කණ්ඩායම් නිර්පාක්ෂික ඇති. හැබැයි අති බහුතරයක් එහි නිර්පාක්ෂිකද කියන එක අපේ පහුගිය කාලයේ ඇත්ත සිදුවීම් සම්බන්ධව අපි කතා කරොත් අපිට බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. ඒ වගේම තමයි වර්තමානයේ මේ වැඩපිළිවෙලට වග කියන්න ඕනේ කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. දැන් මේ සියලු දෙනාම බැර කරන්න උත්සාහ කරනවා 9 වෙනිදා අරලියගහ මන්දිරයේ වෙච්ච සිදුවීම සම්බන්ධ. හැබැයි අරලියගහ මන්දිරයේ වෙච්ච සිදුවීම වෙනකොටත් ගෝල් ෆේස් එකේ දවස් 30කට වැඩි කාලයක් යම් මතවාදයන් ඉදිරිපත් කරමින් කටයුතු කරන අතර ඊට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නුගේගොඩ තිබ්බ රැලියේදී බොහොම පැහැදිලිව කියපු දෙයක් තමයි විවස්ථාව කියන එක කඩදාසියක් පමණයි. මේ විවස්ථාවෙන් අපේ අරමුණු වලට යන්න බැයි නම් නීති රෙගුලාසි ඔක්කොම කැලේට බීසි කරලා මේකත් මේ මේ ලියවිල්ලත් විවස්ථාව කියන ලියවිල්ලත් ඉරලා දාලා අපි මහපාරේදි බලාගම්මුයි කියලා එදා ප්‍රකාශයක් කරා. එහෙමනම් 9 වෙනි දැත් වෙච්ච සිදුවීමදී මම එක දෙවනුව කියන්නේ, ඒ සිදුවීමේදී ඇතිවෙච්ච තත්වයන් සම්බන්ධව මම හිතන්නේ මේ රටේ සියලුම දෙනා යම් යම් වගකීම් බාර ගන්නට ඕනේ. නීතියේ දෙවගණ හැටියට නීතිය වෙනුවෙන් පෙනී සිටින නීති සංගම් නීතිඥවරුන් අපරාධකරුවන් ගිනි තියන අය විනාශකරුවන් උසාවියෙන් එළියට එනකොට අප්පුඩි ගහන සමාජයක අපි ඉන්නවා නම් සාධාරණේෂ්ඨ වෙන්නයි කියලා හඬගොර මොරගා කෑ ගහන අයට සාධාරණයක් ඉෂ්ට වෙයිද? මොකද යම් කිසි කෙනෙක් වරදකරුවෙක් හැටියට චූදිතයෙක් හැටියට යනවනම් ඒ චූදිතය අප්පුඩි ගසා පිළිගන්නා නීති පද්ධතියක් මේ රටේ තිබෙනවනම් මේ රටට දෙවියන්ගේම පිහිටයි කියන එකයි කියන්න තියෙන්නේ. ඒ වගේම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ, මාධ්‍යත් මම හිතමු මාධ්‍ය ඇමතිවරයෙක් හැටියට කනගාටු වෙනවා. රතුකෝරළ මැතිතුමාගේ මරණය වෙලා මංජුල බස්නායක කියන මාධ්‍යවේදියා ප්‍රකාශයට පත් කරනවා පැහැදිලිව, ඔහු සියදිවි නසාගෙන ඔහුගේ තුවක්කුවෙන් වැඩි තියාගත්තා. අපි කනගාටු වෙනවා. හොඳ වෙලාවට එක ගිනි තියන්න හම්බුනේ නැ, ගිනි තිබ්බනම් සමහරකට හොයාගන්නත් බැරි වෙයි. ඒකම ස්ථාවර වෙන්නත් තිබ්බා. ඒ නිසා මම හිතනවා අපි සියලු දෙනාම වගකීම් රහිතව කටයුතු කරන කණ්ඩායමක් හැටියට මේ වෙනකොට අපට ඒ වගකීම් බාර ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි පිළිගන්න ඕනේ තව දෙයක් තමයි, අපි දැක්කා සමාජ ක්‍රියාකාරීන් කියන 56 දෙනෙක් විටින් විට අහවලාගේ නිවසට තාම ගියේ නැද්ද? මේ ප්‍රජාතන්ත්‍රවාදයයි ආදරයේ වපුරන ආදරය නිදහස් අරගලයේ ආදරණීය අරගලේ ඇඩ්මින්වරුන් මේ කියන අය අහවලාගේ නිවසට ගියේ නැද්ද? අහවලාගේ නිවස අහවල් තැන තියෙන් තාම එතැන්න ගියේ නැද්ද කියන තැනකට මේ රට ගෙනියන්න සිද්ධ වුණා නම් තව මොනවද මේ කතා? ඒක සාධාරණීය කරන්න මේ පාර්ලිමේන්තුවේ කාරු හරි කතා කරනවා නම් ඒ ගැන මං කනගාටු වෙනවා. අර හුඟ දෙනෙක් කියනවනේ තමන්ගේ ගෙදරට එනකන් තමන්ගේ දෙපායට එනකන් තමන් හිතනවා මේ ක්‍රමවේදය හරිය කියලා. සිස්ටම් චේන්ජ් කියන එක ඕන දෙයක් කරන්නට පුළුවන්. හැබැයි මතක තියාගන්න මේක කරන්නේ කොයි ආකාරයට. මේ පාර්ලිමේන්තුව තුල ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුවෙන් පිටත් ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන අය මට කියන්නේ එක ක්‍රමයක්. මේ පාර්ලිමේන්තුවේ 225 එපයි කියනවා නම් ඒ එපයි කියන අයට අමතරව රටක පරිපාලනයක් ගෙනියන්නේ කොහොමද කියන එක කරුණාකරලා අපිට කියලා දෙන්නයි කියලා කියන්න වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පත් කරගන්නව අවුරුදු 4කට හෝ 5කට ඒ කාලය තුළ ජනතාවගේ ඡන්දෙන් පත් වෙන අයට වගකීම් බාර දෙනවා. ඒ වගකීම් ඉෂ්ට වෙන්නේ නැත්නම් විවස්ථාව තුළම තමයි මේ වෙනස්කම් කරන්නට ඕනේ. විවස්ථාවෙන් බැහැර එක පාරක් මේ රට ගියොත් එක පාරක් ලියලා තියාගන්න මේ රටට වෙන්නේ ලෝකේ අනිකුත් අය තියෙන ලිබියාව ඉතියෝපියාව එවැනි රටවල් වලට අන්ත තැනකට මේ රටපත් වෙයි. ඒක කිසි කෙනෙකුට ආණ්ඩු කරන්න හම් වෙන්නේ නැහැ. ඔය ක්‍රමේම ඔය කියන ගාලු මුදුවරම් ඔය කියන කණ්ඩායම් ඔය කියන ප්‍රේමයේ අරගලය කියන කණ්ඩායම් අනිත් අතට හැරිච්ච හැරෙන කාලයක් ඒ තරම් ඈත නැහැ. එකක් මතක තියාගන්න. ඒ නිසා මම විශ්වාස කරනවා මේ අවස්ථාවේදී අපි සියලු දෙනාම එක්කාසු වෙයි ආස්ථාව. මේ 225 විවිධ මත තියෙන්නට පුළුවන්. විවිධ අදහස් තියෙන්නට පුළුවන්. කරුණා කරලා මේ 225ට එක්කාසු වෙන්න බැරි නම් රට ගැන අමතක කරන්න. හෙට දවස ගැන විශ්වාසයක් තියන්න එපා. මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතනවා නම් එක පක්ෂයක් එක කණ්ඩායමක් ඇවිල්ලා මේ පක්ෂයට මේ කණ්ඩායමට අද ප්‍රහාරයන් එල්ල කළා අද කඩා වැටලා ඉන්නේ ඒ නිසා අපට පුළුවන් කියලා ලොකු වැරදීමක්. කරුණා කරලා මතක තියාගන්න අපි ඔක්කොටම පුළුවන් නම් එක්කාසු වෙන්න. අපට පුළුවන් ඒ සියලු දෙනාටම ලෝකයේ ඉදිරියට යන්න. අපිට පුළුවන් ගාල මුදොරට යන්න. අපිට පුළුවන් මේ විවේචනාත්මකව මේ සිස්ටම් චේන්ජ් කියන එක ගැන හිතලා බලන්න කතා කරන්න. ඒ නිසා මම හිතනවා කාලය ලැබිලා තියෙනවා මේ පක්ෂපටු දේශපාලනයෙන් බැහැර වෙලා මේ රටේ උන්නතිය වෙනුවෙන් මේ රට වැටලා තියෙන තත්ත්වෙන් එකාසේ ගොඩ ගන්නට මේ මිලියන 22ම වගකීම බාර දීලා තියෙන මේ 225ට නම් ප්‍රජාතන්ත්‍රවාදීව අපිට ඒ දෙකල යුතුයි. ඒ නිසා කරු කතානායකතුමනි මම පෞද්ගලික දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් මහිතුවා එක තප්පර 10ක් මිනිත්තුවක් අරගෙන මා කතා කළ යුතුයි කියලා ලක්ෂ්මන් කෙරියල්ල මැතිතුමා මගේ නිවස ගැන කතා කරා. මම නිවස හැදුවේ මගේ නිවස හැදුවේ දේශපාලනයෙන් ඉස්සෙල්ලා 1991 ආකිටෙක්චරල් අවෝඩ්ස් 6ක් මට හම්බ වුණා. ඉතින් මම කනගාටු වෙනවා. එවැනි තත්ත්වයක් තිබියදී මම 76 මගේ උපාධිය ලබා ගත්තට පස්සේ 78 ලංකාවේ ලාබාලම චිත්‍රපට නිෂ්පාදකය අදත් මම තමයි ලාබාලම. නිසා මම අලුතෙන් දෙයක් හම්බ කරපු දෙයක් මේ දේශපාලනයෙන් කරලා නැහැ. 82 88 89 වෙනකොට 90 වෙනකොට අවුරුදු 4ක් නිවස හැදුවා. මොකද ඒ නිවස මගේ තානාපතිවරයෙක් ඇවිල්ලා බලලා this is not a house this is a museum කියලා. It is if it was in our country this would have been in the preserve list කියලා. ඒ නිසා එවැනි තත්ත්වයක් ඇති වුණේ මම හිතනවා ඊර්ෂ්‍යාව ක්‍රෝධය. මොකද අද සියලු දේ ඒ සියලු දෙනාගේ වතකොත ආරංචි වෙලා තියෙනවා. එක්කෙනෙක් කියනවා යකෝ මේකේ මැප් එකක් ඕනේ නේ බම් මේකේ ගෙදර කාමර හොයාගන්න කියලා. ඇතුලේ ඉඳන් කතා කරලා. තව කෙනෙක් කියනවා යකෝ මූ මහරජා කෙනෙක් වගේ නේ ජීවත් වෙලා තියෙන ගහපිය කොටපිය නැති කරපිය කියලා. ඒ ඔක්කොම රෙකෝඩ් වෙලා තියෙනවා. ඒ ඔක්කොම වාර්තා වෙලා තියෙනවා. ඒ කණ්ඩායම් මේ වෙනකොට 16ක් විතර අත්අඩංගුවට අරන් තියෙනවා. මම කනගාටු වෙනවා මේ ප්‍රගතිශීලී කණ්ඩායම් කියන කට්ටිය කොන්දේසි විරහිතව වුණ නිදහස් කරන්නයි කියලා ඉල්ලා සිටිනවා. මොන නීතියක්ද මේ රටේ? මොන නීතියක්ද? ඒ නිසා මම පාර්ලිමේන්තුවට එනකොටත් ආයේ මම මේක කාරු හරි කියයි මේ ණය දානවා කියලා. නමුත් මම පාර්ලිමේන්තුවට ආවේ මම බෙස්සෙහෙක. හෙට දවසෙත් මම ඒ මගේ ජීවිත රටාව මට ඒ ආකාරයෙන් ගෙනියන්න පුළුවන් කියන එක මම නිහතමානීව ප්‍රකාශ කරනවා. අපි වටන්න අමාරුයි එහෙම. එහෙම වටන්න අමාරුයි. එම වැටෙන කණ්ඩායමක් නෙමෙයි. ඒ නිසා මේ සියලු දේ නිවැරදි කරගන්නට ඕනනම් අපි සියලු දෙනාට මේකට එක්කාසු වෙලා මේ සම්බන්ධ විසඳුමක් හොයන්නට ඕනේ. මම විශ්වාස කරන්නේ හෙට වෙනත් කණ්ඩායමකට කිරියල්ල මැතිතුමා කීවා වගේ වෙනත් කණ්ඩායමකට රට බාර දුන්නයි කියලා තෙල් නැව් පොලිමේයි මේ රටේට මේ රටේ බිලියන 53ක් ඩොලර් බිලියන 53ක් ණයයි. ඩොලර් බිලියන 53ක් ණයයි. මේ ණය මම අර මුලදී කීවා වගේ එක්කෙනෙකුට බැර කරන්නට බෑ. රිටින්වට ගත්ත අපි යම් කිසි විදිහක පාලනයක් ගේන්නට ඇති යම් යම් තැන්වල වර්ධින්නට ඇති. හැබැයි කවදාවත් එක කණ්ඩායමක් හැටියට මේ ගමන ඉදිරියට යන්න බෑ. කරුණාකරලා මං තමුන්නාන්සලාගෙන් ඉල්ලා සිටිනවා අපි සියලු දෙනාම එක්කාසු වෙලා මේ අරගල කරුවන්. හැබැයි අපිට මතක තියාගන්න ඕනේ මේ 1971 බැරි වුණ දේ 88 89 බැර වෙච්ච දේ මම පෞද්ගලිකව කියන්න ඕනේ. 86 ඉන්දුලංකා ගිවිසු මත්සන් කරපු වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් සංවිධානයක් කරපු වෙලාවේ මම කනගාටු වෙච්ච පුද්ගලෙක්. මම වඩා පුළුල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාස කරනවා. මම 87 මම විශ්වාස කරා වුන්ට නිදහස දෙලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ආපුහම ඒක ඉතාමත්ම හොඳ දෙයක් කියලා. එයා ජර්ජාවත් නමැතුමයි තහනම් කරත් ඒ නැවත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගෙනාපු එක. හැබැයි ඔවුන්ගේ දේශපාලන ගමනේ මේ අවසාන වෙනකොට අපි දැක්ක 103ට බහිනකොට නැවතවරක් බලය ලබා ගැනීම නම් චේතනාවේ බලය ලබා ගැනීමට මොන ආකාරයෙන් හෝ විවස්ථාව ඉරලා දාලා විවස්ථාවෙන් බාහිර වේදේ බලා ගන්නට උත්සාහ කරනවා නම් ඔබට අපිට වගකීමක් තියෙනවා. මේ රටේ සෑම පුරවැසියෙක් හැටියටම අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා. එයට සරිලන විදිහේ වැඩ ක්‍රමයක් යම් කෙසේ ක්‍රමවේදයක් සකස්
කරලා
Minister, please continue.
Thank you. එනිසා මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ස්තුතිවන්ත වෙනවා මේ කාලය ලබා දීම සම්බන්ධව. අද මේ තියෙන තත්ත්වයන් සම්බන්ධව මම හිතනවා ඔබතුමාලා සියලු දෙනාම අවධානයෙන් සිටි. එනිසා ඉදිරියේදීත් මම හිතනවා හෙට දවසත් මේ රට නිවැරදි තැනකට ගෙනියන්න ඕන නම් අවසානයේ මා කියනවා සියලු දෙනා එක්කාසු වෙලා කටයුතු කරන්නයි කියලා ඉල්ලා සිටිමින් මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
அடுத்ததாக கௌரவ சித்தார்த்தன் அவர்கள் உங்களுக்கு 7 வினாடிகள் உண்டு. நன்றி.
தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே மிகவும் நன்றி. யுத்தத்திலே தமது உயிரை பலி கொடுத்த தமிழ் மக்களுடைய நினைவை நேற்று முள்ளிவாய்க்காலே மிகவும் உணர்வுபூர்வமாக அனுஷ்டிக்கப்பட்டது. அங்கு மாத்திரமல்ல மற்ற வடகிழக்கின் மற்ற பகுதிகளிலும் அனுஷ்டிக்கப்பட்டிருக்கின்றது அந்த மக்களுடைய நினைவே. இம்முறை ஒரு விசேஷமாக காலிமுகத்திடலே அந்த நினைவஞ்சலி நிகழ்த்தப்பட்டிருப்பது ஒரு நல்ல ஆரம்பமாக, ஒரு நல்ல அறிகுறியாக அந்த இளைஞர்கள் எவ்வளவு தூரம் மனமாற்றம் அடைந்து தங்களுடைய அஞ்சலிகளை அங்கு செலுத்தியிருக்கின்றார்கள் என்பதை பார்க்கின்ற போது இந்த நாட்டுக்கு இது ஒரு நல்ல ஆரம்பமாக பார்க்கின்றேன். கடந்த காலங்களில் வடகிழக்குக்கு வெளியே இது யுத்த வெற்றி தினமாக பிரகடப்படுத்தப்பட்டு தொடர்ந்து கொண்டாட்டமாக கொண்டாடப்பட்டு வந்திருக்கின்றது. இம்முறை அந்த செயற்பாடானது நிச்சயமாக தென்னிலங்கையிலே செயற்பட்டுக் கொண்டிருக்கின்ற அரசியல் கட்சிகளுக்கு ஒரு முன்மாதிரியாக, அதை அவர்கள் அந்த இளைஞர்களுடைய சிந்தனையை ஏற்றுக்கொண்டு இந்த நாட்டிலே ஒரு சரியான இன ஒற்றுமையை கொண்டு வருவதற்கான முயற்சிகளை எடுப்பார்கள் என்ற நம்பிக்கை ஒரு சாடையாக ஆரம்பிக்க துவங்கி இருக்கின்றது. இப்போது இந்த தேசிய இந்த பிரச்சனை
கத்திக்காட்ட பாதா நோன விதிட்டு கட்டிட்டு இதாமத் பாஸ்கமே இல்லா சின்னுவா. தேங்க்யூ.
இந்த தேசிய இணை பிரச்சனை சம்பந்தமாக எடுத்துக்கொண்டால் இப்போது ஆட்சி முறை சம்பந்தமாக, ஆட்சி முறைமையிலே ஒரு மாற்றம் கொண்டு வருவது சம்பந்தமாக பேச்சு முக்கியமாக இந்த பிரச்சனைகளுக்கு பிறகு, பொருளாதார பிரச்சனையால் ஏற்பட்ட இந்த பிரச்சனைகளுக்கு பிறகு அது சம்பந்தமாக பேசப்படுவதை நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. ஆட்சி முறை நிச்சயமாக வேண்டும். ஆட்சி முறை என்று சொல்லுகின்ற போது ஜனாதிபதி முறைமையை மாற்றுவது மாத்திரம் அல்ல, நிச்சயமாக இந்த தமிழ் தேசிய இன பிரச்சனைக்கும் ஒரு நியாயமான தீர்வை முன்வைக்க வேண்டும். முன்வைப்பதன் மூலம் தமிழ் மக்களும் ஒரு அதற்கு ஒரு சரியான சமஷ்டி முறையிலான ஒரு ஆட்சி முறையை முன்வைப்பதன் மூலம் தமிழ் மக்களும் தாங்களும் இந்த நாட்டு பிரஜைகள்தான், அவர்களுக்கும் இந்த நாட்டிலே ஒரு சரியான பங்கு இருக்கின்றது என்று சொல்லி இந்த பொருளாதார வளர்ச்சியிலே தங்களுடைய முழுமையான பங்களிப்பை செய்வார்கள். இங்கு வாழுகின்ற தமிழ் மக்கள் மாத்திரமல்ல, இன்று இந்த டொலர் தட்டுப்பாட்டை அல்லது துப்புரவை அற்றுப்போட்ட ஒரு வங்குருத்த நிலையிலே புலம்பெயர் மக்களிடமிருந்து நிதிகளை எப்படி பெறுவது என்று இங்கு பேசப்படுகின்ற வேளையிலே, இந்த சபையிலே கூட பேசப்படுகின்ற வேளையிலே முக்கியமாக புலம்பெயர் தமிழர்கள் மிக பெருவாரியாக ஓரளவுக்கு வசதியாக வாழுகின்ற அவர்கள் தங்களால் இயன்ற அளவுக்கு இங்கு கொண்டு வந்து பெரிய அளவிலே முதலீடுகளை செய்வதற்கு தயாராக இருக்கின்றார்கள். ஆனால் அவர்களுக்கு அவர்களுடைய முதலீடுகளுக்கோ அல்லது அவர்களுடைய உயிர்களுக்கோ உத்தரவாதம் இல்லை என்ற ஒரு பயம் இருந்து கொண்டிருக்கின்றது. கடந்த காலங்களிலே கூட யுத்தம் முடிந்த பின்பு கூட அவர்கள் இங்கு வருவதற்கு தயாராக இருந்த போது கூட, அவர்கள் வந்தபோது கூட அவர்கள் இங்கு தங்களுடைய அந்த முதலீடுகளை இட முடியாத அளவு தடைகள் போடப்பட்டு அவர்கள் எல்லாம் திருப்பிச் சென்று அவர்களுக்கு அந்த நம்பிக்கை இழந்து இருக்கின்றார்கள். இதையெல்லாம் கட்டியெழுப்புவதற்கு நிச்சயமாக அரசு மாத்திரமல்ல, இங்கே இருக்கக்கூடிய கட்சிகள் அனைத்தும் ஒன்றாக ஒரு நியாயமான தீர்வை கொண்டு வந்து, அனைவருக்குமே தெரியும் சுதந்திரம் அடைந்த நாள் தொடக்கம் இந்த நாட்டிலே மாறி மாறி ஏதோ ஒரு விதத்திலே அழிவு வந்து கொண்டுதான் இருந்திருக்கின்றது. இன்று கடைசியாக இந்த 9ஆம் தேதி இது ஒரு அதிகார போட்டி, பதவி போட்டி, இதன் காரணமாக ஒரு மிகப்பெரிய அழிவு ஒன்றை
உங்களுக்கு சொந்தமான 2 நிமிடங்கள் உண்டு. இன்னும்
7 நிமிஷம் முடிஞ்சுவோம்.
5 நிமிடங்கள் முடிந்தது, இன்னும் 2 நிமிடங்கள் உண்டு.
ஓகே. ஆகவே அந்த மிகப்பெரிய அழிவையும் நாங்கள் பார்த்திருக்கின்றோம். முக்கியமாக பார்த்தால் இந்த எங்களுடைய பாராளுமன்றத்திலே மிக ஒரு நல்ல அமைதியான அனைவருடன் அன்பாக பழகக்கூடிய அமரகு புலனர்வ பாராளுமன்ற உறுப்பினர் அமரகீர்த்தி அத்துக்குரல் அவர்கள் அநியாயமாக படுகொலை செய்யப்பட்டிருக்கின்றார். அவருக்கு, அவருடைய குடும்பத்திற்கு எனது கட்சியை சார்பிலே நான் அஞ்சலியை செலுத்திக் கொள்ள விரும்புகின்றேன். ஏனென்றால் இப்படியான கொலைகள் நிச்சயமாக இந்த நாட்டை முன்னேற்ற பாதையிலே கொண்டு செல்ல முடியாது. இன்றிருக்கக்கூடிய பொருளாதார இவ்வளவு வீழ்ச்சி நேரத்திலும் கூட, இதை கட்டியெழுப்ப முயற்சிக்கின்ற நேரத்திலும் கூட இப்படியான கலவரங்கள் நிச்சயமாக ஒரு நல்ல செய்தியை வெளிநாடுகளுக்கு கொடுக்க முடியாது.
கொடுக்க போவதும் இல்லை. வெளிநாடுகளை பொறுத்தமட்டில் இவைகளை பார்க்கின்ற போது அவர்களும் ஒரு மிகப்பெரிய தயக்கம் காட்டுவார்கள். என்றால் இந்த நாடு என்னும் ஒரு திருந்தவில்லை என்ற ஒரு அபிப்பிராயத்தை தான் கொடுக்க போகின்றது. இன்று ஏதோ எப்படியோ இந்த ஆட்சியை மாற்றம் ஒன்று கொண்டு வரப்பட வேண்டும் என்று முயற்சிக்கப்பட்ட போது பலரும் மறுத்த போது கௌரவ ரணில் விக்ரமசிங்க அவர்கள் அந்த பதவியை எடுத்துக்கின்றார். அவர் ஒரு பொருளாதார கட்டமைப்பு மறுசீரமைப்பு இவைகளிலே ஒரு வல்லவர் என்ற ஒரு அபிப்பிராயம், அறிந்தவர் என்ற ஒரு அபிப்பிராயம், ஆற்றல் உடையவர் என்ற ஒரு அபிப்பிராயம் பொதுவாக பலர் பல மக்கள் மத்தியிலே இருக்கின்றது. ஆனால் அவர் ஒரு மந்திரவாதி இல்லை. அந்த தொப்பியிலே இருந்து எடுத்து பெட்ரோலையும் உணவுப் பொருட்களையும் கேஸ் சிலிண்டர்களையும் தருவதற்கு நிச்சயமாக அவர் ஒரு மந்திரவாதி அல்ல. இருந்தாலும் என்னை பொறுத்த மட்டிலும் அவர் அதை செய்யக்கூடியவர், அதாவது இந்த கட்டம் இந்த பொருளாதார கட்டமைப்பை ஓரளவு சீர் செய்யக்கூடியவர் என்ற நம்பிக்கை அவருக்கு மேற்குலக நாடுகளிலே அவர் மேல் ஒரு நம்பிக்கை இருக்கின்றது. அதன் காரணமாக சில விடயங்களை அவர் செய்யக்கூடியவர் என்ற நம்பிக்கை எனக்கும் இருக்கின்றது. இருந்தாலும் இந்த நாடு சரியான முறையிலே முன்னேற்ற வேண்டும் என்றால் ஒரு தனிநபரிலே நம்பிக்கை வைத்து செய்யப்பட முடியாது.
உங்களுக்கு கொடுக்கப்பட்ட நேரம் முடிந்தாயிற்று, முடித்துக் கொள்ளுங்கள்.
அவருக்கு அவர் தனிநபராக செய்து முடிக்க முடியாது. இந்த பாராளுமன்றத்திலே இருக்கக்கூடிய அனைவருமே ஒரு சரியான முறையிலே செயல்பட வேண்டும், ஒற்றுமையாக செயல்பட வேண்டும். ஆக குறைந்த இந்த நாட்டிலே நாடு இருக்கின்ற பொருளாதார பங்குரோத்து தன்மையை நன்றாக உணர்ந்து அரசியல் செய்வதை விடுத்து ஒரு சரியான முறையிலே கட்டியெழுப்ப வேண்டும். அதே நேரத்தில் கட்டியெழுப்புகின்ற போது தமிழ் தேசிய இன பிரச்சனை என்பது மிக நீண்ட காலமான பிரச்சனை. இன்றிருக்கக்கூடிய பொருளாதார பிரச்சனை அண்மையிலே வந்ததல்ல, நீண்ட காலமாக வந்திருந்தாலும் அண்மையிலே தான் இவ்வளவு வங்குரோத்து தன்மைக்கு போயிருக்கின்றது. ஆனால் எங்களுடைய பிரச்சனை நீண்டகால பிரச்சனை. அதை தீர்ப்பதன் மூலம்தான் இந்த நாட்டிலே ஒரு நிரந்தரமான பொருளாதார கட்டமைப்பை கட்டி அமைக்க முடியும். அதன் மூலம்தான் இந்த நாட்டு சுபிட்சத்தை நோக்கி போக முடியும் என்பது உறுதியான.
நன்றி உங்கள் பங்களிப்புக்கு.
வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
நன்றி உங்கள் பங்களிப்புக்கு. அடுத்ததாக கௌரவ டக்ளஸ் தேவானந்தா அவர்கள், உங்களுக்கு 8 வினாடிகள் உண்டு. 8 வினாடிகள் உண்டு.
நன்றி. சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, நெருக்கடி மிகுந்த இன்றைய கால சூழலில் இருந்து மீண்டு வர துடிக்கும் அனைத்து இலங்கை மக்களின் சார்பாக இந்த உயரிய சபையில் சில விடயங்களை நான் முன்வைக்க விரும்புகின்றேன். நீதிக்காகவும் பொருளாதார சுரண்டலுக்கு எதிராகவும் இன மத சமூக பெண்ணிய ஏற்றத்தாழ்வுகளுக்கு எதிராகவும் அன்று நாமும் உரிமை போராட்டத்தில் ஈடுபட்டிருந்தவர்கள். ஆனாலும் வன்முறைகளின் கூடாரங்களாக தமிழரின் வாழ்விடங்கள் மாற்றப்பட்டிருந்த நிலையில் நீதியானது உரிமை போராட்டம் அநீதியை நோக்கிய அழிவு யுத்தமாக திசை திருப்பப்பட்டிருந்த நிலையில் இலங்கை இந்திய ஒப்பந்தம் என்ற அரியதொரு வாய்ப்பை அடுத்து தேசிய நீரோட்டத்தில் கலந்து கொண்டு தேசிய நல்லிணக்க அரசியல் வழிமுறையில் நாம் பயணிக்க ஆரம்பித்தவர்கள். இலங்கை இந்திய ஒப்பந்த நடைமுறைகளை சரியான திசைவழி நோக்கி நகர்த்தி செல்லும் உரிமை எமக்கு அன்று வன்முறை செயல்பாடுகளால் மறுக்கப்பட்டிருந்தாலும் அந்த ஒப்பந்த நடைமுறைகளில் நாம் பங்கெடுக்காதிருந்திருந்தாலும் அன்றிலிருந்து வன்முறை வழிமுறையின் ஊடாக எமது பிரச்சனைகளுக்கு தீர்வு கண்டுவிட முடியாது என்பதை எமது கட்டாய கட்டளையாக ஏற்றுக்கொண்டவர்கள். அரசியல் மக்களை பிரிக்கின்றது, பொருளாதாரம் மக்களை ஒன்றிணைக்கின்றது. இன்று நாம் எதிர்கொள்ளும் பொருளாதார நெருக்கடிகள் இலங்கை தீவில் வாழும் தமிழ், முஸ்லிம், சிங்கள மக்கள் அனைவரையும் ஒரே புள்ளியில் இணைத்து வைத்திருக்கின்றது. இத்தகைய இடர்கால சூழலிலிருந்து அனைத்து இன மத சமூக மக்களும் மீண்டும் பெற வேண்டும். சாதாரண மக்களின் உணர்வுகளை நான் என்றும் மதிப்பவன். அமைதி வழியில் போராடும் சுதந்திரம் எவருக்கும் உண்டு. ஆனாலும் வன்முறைகள் எந்த வடிவத்தில் யாராலும் முன்னெடுக்கப்பட்டாலும் அவைகள் குறித்து நான் விமர்சனங்களை முன்வைப்பவன். இது குறித்து யாருடைய உணர்வுகளையும் நான் கொச்சைப்படுத்துவதாக எண்ணிவிட மாட்டீர்கள் என்று நினைக்கின்றேன். நாம் வகுத்திருந்த தேசிய நல்லிணக்க வழிமுறை என்பது சரணாகதி அரசியல் என்று சிலர் நம்மை கொச்சப்படுத்தினாலும் அது குறித்து நான் வருத்தப்பட போவதில்லை. போற்றுவோர் போற்றட்டும், புழுதி வாரி எம்மை தூற்றுவோர் தூற்றட்டும், நாம் செல்லும் வழி நடைமுறை சாத்தியமானதாக சரியான வழியாகவே இருக்கும், இதை வரலாறு என்று நிரூபித்து வருகின்றது. ஆளுங்கட்சி மட்டுமன்றி எதிர்கட்சிகள் மற்றும் முஸ்லீம் சிங்கள மக்களுடன் எமது தேசிய நல்லிணக்க உறவுக்கான நேசக்கரங்களையே நாம் நீட்டி வருகின்றோம். இத்தகைய தேசிய நல்லிணக்க உறவே தேசிய இனப்பிரச்சினை தீர்வுக்கான திறவுகோளாக இருக்க முடியும். அண்மையில் நடந்த வன்முறைகளின் போது கொல்லப்பட்ட சிங்கள சகோதர மனித உயிர்களுக்கு நான் அஞ்சலி செலுத்துகின்றேன். தாக்கப்பட்டு காயப்பட்ட உடைமைகளை இழந்திருப்போருக்கும் ஆறுதல் கூறுகின்றேன். இதேவேளை எமது நீதியான உரிமை போராட்டத்தில் ஆகுதியான அனைத்து விடுதலை இயக்க போராளிகளுக்கும் பொதுமக்களுக்கும் அஞ்சலி செலுத்துகின்றேன். அழிவுகளும் அவலங்களும் அற்ற உரிமையுடன் வாழ முடிந்த சமாதான பூமியே எமது மக்களின் கனவுகள். இத்தகைய எமது மக்களின் ஆக்கப்பூர்வமான விருப்பங்களுக்கு மாறாக முள்ளிவாய்க்கால் அழிவுகள் வரை எமது மக்களை உரிமை போராட்டம் என்ற பெயரில் இழுத்துச் சென்ற வடுக்கள் நிறைந்த அந்த இரண்டு நாட்களை நான் நினைத்து பார்க்கின்றேன். அந்த இறுதி அழிவு யுத்தத்தில் பலியாகி போன எமது பிஞ்சு குழந்தைகள், இளையோர்கள், முதியோர்கள் உட்பட அனைத்து மக்களுக்கும் எனது ஆழ்மன அஞ்சலிகளை செலுத்த விரும்புகின்றேன். யுத்தத்தில் இறந்தவர்களுக்கு அஞ்சலி செலுத்துவது என்பது எமது மக்களின் ஜனநாயக உரிமை. அதை நான் ஒருபோதும் மறுத்ததில்லை. ஆனாலும் இறந்த மனித உயிர்களுக்கு அஞ்சலி செலுத்துவது என்று கூறிக்கொண்டு எமது மக்களின் அழிவுகளை வைத்து அதில் அரசியல் பிழைப்பு நடத்துவதை நான் ஒருபோதும் ஏற்கப் போவதில்லை. நான் புலிகளின் தலைமையை எமது மக்களின் நலன் சார்ந்தே ஒளிவு மறுவின்றி நேரடியாக விமர்சித்து வந்திருக்கின்றேன். அவரின் செயல்பாடுகள் மக்களையும் அழித்து அவர்களையும் அழிக்கப் போகுது என்பதை நான் அன்று கூறி வந்திருக்கின்றேன். அதை வரலாறும் நிரூபித்திருக்கின்றது. அவர்களின் இறப்பை வைத்து நான் ஒருபோதும் அதில் மகிழ்ச்சி அடைந்தவன் அல்ல. ஆனாலும் அண்ணன் சாவான்
உங்களுக்கு சொந்தமான கடைசி இரண்டு நிமிடங்கள்
காலி என காத்திருந்தவர்கள் முள்ளிவாய்க்கால் முடிவுகளின் போது ஆனந்த கூத்தாடி உள்ளூர மகிழ்ந்தவர்களும் கூடி நின்று இன்று முள்ளிவாய்க்கால் முற்றம் என்று கூறி அங்கு நின்று நினைவேந்தல் செய்கின்றார்கள். தமது உறவுகளை இழந்து தவிக்கும் சாதாரண பொதுமக்களின் முள்ளிவாய்க்கால் நினைவேந்தலை மதிக்கின்றேன். யுத்தத்தில் உயிரிழந்த சகல மக்களையும் நினைவு கூறவும் தமது மத கடமைகளை செய்யவும் அவர்களது உறவுகளுக்கு ஏற்பாடு செய்யப்பட வேண்டும் என்று ஒரு தனிநபர் பிரேரணை 2016 இந்த நாடாளுமன்றத்தில் கொண்டு வந்திருந்தேன். ஆனால் தூரவசவசமாக நான் அன்று கொண்டு வந்திருந்த பொழுது தமிழ் உறுப்பினர்கள் நாடாளுமன்றத்திலிருந்து ஓடி ஒழித்து விட்டார்கள். அதிர்ஷ்டவசமாக தென்னிலங்கை நாடாளுமன்ற உறுப்பினர்கள் அதை ஆதரித்து அதை நிறைவேற்றி தந்தார்கள். அவர்களுக்கும் இந்த சந்தர்ப்பத்தில் நன்றி கூறிக்கொண்டு அதை நான் முன்னெடுத்தபடியினால் நேற்றைக்கு காளிமுக திடலில் சகல மக்களையும் நினைவு கூறக்கூடிய வகையில் அந்த நிகழ்வொன்று நடந்திருக்கின்றது. அந்த முள்ளிவாய்க்காலை ஞாபகப்படுத்தி ஒரு நிகழ்வொன்று நடந்திருக்கின்றது. அந்த வகையில் அதையும் அதற்கான மரியாதையும் கொடுத்துக் கொண்டு அத்தோடு மாறி மாறி நடந்து முடிந்த இனக்கலவரங்களினாலும் தமிழ் மக்களின் உரிமை போரின் பெயரால் நடத்தப்பட்ட சகோதர இயக்க படுகொலைகளாலும் உள்ளியக்க படுகொலைகளாலும் இஸ்லாமிய சகோதர மக்கள் மீதான படுகொலைகளாலும் அப்பாவி சிங்கள சகோதர மக்கள் மீதான படுகொலைகளாலும் மரணித்து போன அனைத்து மனித உயிர்களையும் நினைவு கூறுகின்றேன். அழிவு யுத்தத்தின் போது காணாமல் ஆக்கப்பட்டவரின் உறவுகளின் கண்ணீருக்கு பரிகாரம் தேடுவோம். ஆகுதியான அனைத்து மக்களையும் நெஞ்சில் நினைவேந்தி அழகார்ந்த சமத்துவ தேசத்தை உருவாக்குவோம். நன்றி.
மிக நன்றி. மிலங்கட்ட கரு ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා ඔබට විනාඩි 10ක කාලයක් තිබෙනවා 10ක්
මුලාසනාරූඪ සභාපතිතුමනි අපේ රටේ 6 වෙනි වතාවටත් අග්‍රාමාත්‍ය දුරේ වැඩබාරගත්ත වර්තමාන අගමැතිතුමා අපි දැක්ක ජාතිය අමතද්දිත් ඒ වගේම මේ සභාවේ විටින් විට කරපු ප්‍රකාශවලදිත් අද අපේ රටේ පත් වෙලා තිබෙන භයානක කමේ බරපතල කමේ තත්ත්වය කොච්චරද කියලා මේ රටේ ආර්ථිකය මොනතරම් අදූරදර්ශී විදියටද පහුගිය කාලේ මෙහෙවලා තිබෙන්නේ කියන එකත් ඒ කතාවල් වලින් අපට තේරුණා ඒ වගේම එතුමා කිව්වා මේ රටේ ඉදිරි මාස 4ට අත්‍යවශ්‍ය බෙහෙත් මිලට ගැනීමට සැලැස්මක්වත් තිබිලා නැති බව ඒ හැම ප්‍රකාශයකින්ම කියුනේ මේ රටේ ආර්ථිකය ගැඹුර නොපෙනෙන පතුල නොපෙනෙන අගාධයකට ඇද දමලා තිබෙන බවයි ගරු සභාපතිතුමනි එතුමාගේ පැහැදිලි කිරීම වලින් පෙන්වලා දුන්නේ මේ රජයේ තිබුණු ආර්ථික කළමනාකරණයේ අසමත්කමයි සභාපතිතුමනි සමගි ජන බලවේගයේ අපිත් අවුරුදු දෙකක් තිස්සේ වචන දෙකකින් මේ සැලැස්මක් නැති අදූරදර්ශී අසමත් ගමන පිළිබඳව දිගටම කතා කළා. ඒ නිසා තමයි සමගි ජන බලවේගයේ මීට කලකට පෙර කිව්වේ සර් ෆේල් කියලා. මේ තරම් අගාධයට මුළු රටම අඳුරු යුගයකට ඇද දැමීමට ප්‍රධාන වගකීම යුත්තවන ජනාධිපතිවරයා ඉවත් කිරීමේ අරගලයක් තවම අවසන් වෙලා නැහැ. විශේෂයෙන්ම ඒ අරගල කරන තරුණීන්ගේ බොහොම සාධාරණ ඉතාම ආදර්ශමත් නිර්මාණශීලී අකණ්ඩ අරගලය ජයග්‍රහණයකින්ම කෙලවර වෙනවා දකින්න තමයි දේශපාලන පක්ෂයක් හැටියට අපි කැමැත්ත දක්වන්නේ. ඒ නිසා තමයි අපි පහුගිය දවස්වල විවිධ දේවල් බාර ගන්න කියනකොට ඒ කොන්දේසිය දැම්මේ. ඒ වගේම ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් වෙනස් වෙලත් නැහැ. එක මූණක් විතරක් වෙනස් කරලා තියෙනවා. ඇත්තටම ඒ ජනාධිපතිවරයා එක්කම ඔලුගෙඩි එහෙ මෙහෙ කරලා ඒ ආණ්ඩුවම හදපු එක තමයි දැන් සිද්ධ වෙලා තිබෙන්නේ. මේ අර්බුදය ගැන අපි ඒ දවස්වල අහනකොට 9 වෙනිදාට පෙර තිබුණු ආණ්ඩුවෙත් 9 වෙනිදායින් පස්සේ තියෙන මේ ආණ්ඩුවෙත් ඉන්න අය තමයි අපට කිව්වේ මේ ඩොලර් ප්‍රශ්නේ අපට සුරු දෙයක් ඒක දවසකින් දෙකකින් විසඳන්න පුළුවන් කියලා කිව්වේ කලින් ආණ්ඩුවේ ප්‍රධාන වගකීම් දරපු දවි අපිට මතකයි කතා කරපු හැටි මම මතකයි ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා එදා නැගිට කිව්වේ දිගින් දිගටම කවුද කියන්නේ අපේ ආණ්ඩුවට සල්ලි නැහැ කියලා ඕන තරම් සල්ලි තියෙනවා කො අපේ ආණ්ඩුවට බොහොම උජාරුවට කියපු හැටි මට මතක් වෙනවා ඒ වගේම එහෙම කිය කිය මේ ආර්ථික අර්බුදයේ බෙල්ලටම හිර වෙනකම් දේශපාලන අර්බුදයක් බවටත් පත් වෙනකම් මේ ආර්ථික යථාර්ථයේ හංගපු එක තමයි අපට දකින්න ලැබුණේ දැන් තාවකාලිකව මේ යථාර්ථයේ හංගහඟ සිටීමේ ප්‍රතිඵලය අද අපි රටක් ලෙස හොඳට භුක්ති විඳින සිද්ධ වෙලා තිබෙනවා මේ වන විට සභාපතිතුමනි ඒක ප්‍රතිඵල ලෙස අපි දකිනවා රටේ ජනාධිපතිවරයා බංකරයකට හිර වෙලා වගේ ඉන්නේ එළියට බැහැ ගන්න විදියක් නැහැ ආරක්ෂක වළලු ගණනාවක් මැද්දේ තමයි අපිට මේ පාර්ලිමේන්තුව රැස් වෙන්න වෙලා තිබෙන්නේ යුද හමුදාවේ ආරක්ෂාව නාවික හමුදාවේ ආරක්ෂාව පොලිස් ආරක්ෂක වළලු කීපයක් ඒ වගේම මහා දෙවන්ත යකඩ වැටවල් මේ ඔක්කොම මැද්දේ තමයි ජනතා නියෝජිතයින්ට අද රැස් වෙන්න සිදු වෙලා තිබෙන්නේ බලන්න සභාපතිතුමනි මේක මොනතරම් කනගාටුදායක කාරණයක්ද කියලා මේ සභාවේ රැස් මේ රැස් සභාව රැස්සුණු මේ දින තුනේදීම අපිට අහන්න ලැබුණා මහජන නියෝජිතින් රැස්සකගේ ගෙවල් දොරවල් ගින්නෙන් දැවුණු ආකාරය ගැන ඒ අයට සාධාරණ වේදනාවක් තිබෙනවා ඇත්ත වශයෙන්ම එදා උදේ සීලාචාර අරගලයට ඇති කරපු අශීලාචාර ප්‍රහාර ගැන අපි කනගාටු වෙනවා. ඉන්පසුව ඇති වෙච්ච ගිනිදැල් දකින්න කොටත් අපේ හදවත හැම කෙනෙක්ගේම මනුස්සකම තියෙන ඕන කෙනෙකුගේ හදවත කම්පා වුණා. ඒ වගේම තමයි සභාපතිතුමනි මේ මොහොත වන විට රට පුරාම සාතිසේ බහුතරයක් ජනතාව ඊට නොදෙවිනි විශාල ගින්දරකින් දැවිමින් සිටින බවත් අපට මොන විදියකටවත් අමතක කරන්න බැරි කාරණයක්. අපි දකිනවා වෙනදාට වාහන 30-40ක් තිබුණු ඉන්ධන පෝලිම අද වෙන විට කිලෝමීටර් ගණනක් ඈතට දිග්ගැස්සීලා තිබෙනවා. ඛනිජ තෙල් ඇමතිතුමා කියනවා අද හෙට පෙට්‍රල් ගන්න ගෑස් ගන්න පෝලිං වලට එන්න එපා කියලා. ඒත් අද බලන්න මිනිස්සු පෝලිං වලට වෙලා බලාගෙන ඉන්නවා. එදිනෙදා අවශ්‍යතා ඉටු කරගන්න විදියක් නැතුව මිනිස්සු පෝලිං වල රස්තියාදු වෙනවා. විදුලිය පැය ගාණක් කපනවා රට කළුවරි. එවැනිම රෝහල් වල දැඩි සත්කාර ඒකකේ අකර්මණ්‍ය වෙන බවට වාර්තා පළ වෙනවා. වැඩිහිටියන්ට රෝගීන්ට තමන්ගේ බෙහෙත් වේල ගන්න බැරුව අසරණ වෙලා සමහර අත්‍යවශ්‍ය ඖෂධ අගමැතිතුමා අයියා කිව්වා වගේ විශාල හිගයක් පවතිනවා. සමහරුන්ට සභාපතිතුමනි දොස්තර මහත්මයා දින 7කට බෙහෙත් උණ්ඩුව ලියලා දුන්නාම ෆාමසියට ගිහින් දින 2කට 3කට විතරයි බෙහෙත් ගන්න. ඒ බෙහෙත් නැති නිසා එහෙම නැත්නම් පවතින මිලට බෙහෙත් මිලට ගැනීමට බැරිකම නිසා. අද බලන්න අපේ රටේ විශ්‍රාමිකයින්ට තමන්ගේ විශ්‍රාම වැටපෙන් බෙහෙත් ටික ගන්න වියදම් කරොත් ආහාර ටික මිලට ගන්න බැරි වෙලා තිබෙනවා. ආහාර වලට කැම බීමට වියදම් කරොත් බෙහෙත් ගන්න බැරි වෙලා තිබෙනවා. නොකා නොබී මැරෙනවද බෙහෙත් නොගෙන මැරෙනවද කියලා කල්පනා කර කර ලත වෙන්න අද විශ්‍රාමිකයින්ට වැඩිහිටියන්ට සිද්ධ වෙලා තිබෙනවා. මේ රජයේ හිතුවක්කාර අමනෝග්‍ය තීන්දු තීරණ නිසා ගොවි ජනතාවට ඊළඟ කන්නට පෝර ලැබෙයිද කියලා අද දෙගිඩියාවෙන් පසු වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ වෙනකොට අද උදේ පාර්ලිමේන්තුවේ සමහරු කිව්වා වගේ ගොවිතැන් කරන මිනිස්සුන්ට ඒ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර වලට අවශ්‍ය ඉන්ධන ටික ලබා ගන්න බැරුව ඒ කටයුතු අකර්මණ්‍ය වෙලා තිබෙනවා. කුඩා තේවතු හිමියෝ ගත්තත් කුරුදු වගාකරුවෝ ගත්තත් සුළු අපනයන භෝග වගාකරුවෝ ගත්තත් පෝර ප්‍රශ්නේ ඒගලන්ට අද බලපාන පෝර හිගේ විතරක් නෙවෙයි පවතින මිලට පෝර දාන්න පුළුවන්ද කියන ප්‍රශ්නයට අද අර්බුදයක් බවට ඒකපත් වෙලා තිබෙනවා. මේ වගේ තමයි සභාපතිතුමනි අහන අහන තැන බලන බලන තැන තත්ත්වය. රාජ්‍ය සේවකයෙක්ව කතා කරාම පෞද්ගලික අංශය ගත්තත් ව්‍යාපාරිකයෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ මේ සියලු දෙනාම අද විශාල අසහනයකින් හා පීඩාවකින් තමයි ජීවත් වෙන්නේ කියන එක තමුන්නාංශය හොඳට දන්න. ඒ වගේම තමයි සභාපතිතුමනි බලන බලන ශේස්ත්‍රය කඩා වැටිලා බේකරි කර්මාන්තය ආශ්‍රිතව යැපෙන උදවියත් එක කතා කරොත් ඒගොල්ලන්ගේ ප්‍රශ්න. සිමෙන්ති මිල නිසා ඉදිකිරීම් ශේස්ත්‍රයේ විශාල කඩා වැටීමක් තිබෙනවා. ඒ ආශ්‍රිතව ආදායම් ලැබූ හැමෝම අද අසරණ වෙලා තිබෙනවා. ත්‍රිරෝද රථ තියාගෙන හයරකින් ජීවත් වෙච්ච මිනිස්සු අද ජීවත් වෙන්න බැරි වෙලා තිබෙනවා. පැය ගණන් පෝලිං වල ඉන්න තමයි මේ මිනිස්සුන්ට සිද්ධ වෙලා තිබෙන්නේ. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ස්වයං රැකියාවල නිරත වෙච්ච මිනිස්සු රට පුරාම අන්ත අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. මේ ආර්ථික අර්බුදයේ හමු සංචාරක ව්‍යාපාරයේ යෙදෙච්ච මිනිස්සු නන්නත්තර වෙලා දීවර කර්මාන්තය ගත්තත් එහෙමයි කුෂි කර්මාන්තය ගත්තත් වැවිලි කර්මාන්තය ගත්තත් මේ සියලුම ශේෂ්ඨවල මේ අර්බුදය අද උඩුදුවලා තිබෙනවා. දැඩි පීඩනයකින් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ලොකු ගින්දරක් මේ මිනිස්සුන්ගේ හදවත පුරා අද ගමන් කරන්නේ. නිවාස නැගත්ත මිනිස්සුන්ට එක ගෙවා ගන්න බැරි වෙලා වාහන ගත්තා යන්ත්‍ර සූත්‍ර මිලට ගත්තා කල්බදු ක්‍රමයට අද මේ මිනිස්සු පස්සෙන් එනවා එක ගෙවන්න නැතුව මේ මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. බැංකු නැය තිබෙන අය විශාල ප්‍රශ්නයකට මැදිහත් වෙලා කොහොමද මේවා ගෙවන්නේ කොහෙන්ද ආදායම හැම පැත්තෙම හිර වෙලා මිනිස්සු මෙකී නොකී සෑම ශේෂ්ත්‍රයකම මිනිස්සු ජීවත් වෙන්නේ විශාල පීඩාවකින් කියන එක ලොකු ගින්දරක් එක්කයි කියන එක මම අමුතුවෙන් කිව යුතු නැහැ.
උතුමාගේ කාලය අවසන් නමුත් මට තව විනාඩි 3ක් උතුමාට ලබා දිය හැකියි.
බොහොම ස්තුතියි. ඒ වගේම තමයි දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. බාහිර පන්ති වලට යවන්නේ කොහොමද? පාසල් වෑන් රථයට ගෙවන්නේ කොහොමද? ඒ වගේම පොත්පත් උපකරණ මිලට ගන්නේ කොහොමද? ඒ විතරක් නෙමෙයි, අද පාඩම් කරන දරුවන්ට හිතා නිත සාමාන්‍ය පෙළ විභාගයට දින දරුවන්ට ලයිට් නැහැ, කරුවල ඉන්න වෙලා තියෙනවා, කුප්පි ලාම්පුව පත්තු කරන්න විදියක් නැහැ, භූමි තෙල් නැහැ, ඉටිබන්ධමක් හොයාගන්න නැහැ, ගිනි පෙට්ටියක් සමහර තැන් වල නැහැ. බරපතල ප්‍රශ්න තමයි හැමතැනම දකින්න ලැබෙන්නේ. මේවට විසඳුම් දෙන්නට අවශ්‍යයි. අද පාර්ලිමේන්තුව දිහා මිනිස්සු බලාගෙන ඉන්නවා සති ගණන් රැස් වෙලා මොකද්ද දීපු උත්තරේ කියලා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ නියෝජිතින්ට ලොකු වගකීමක් තියෙනවා කියනක අමුතුවෙන් කියන්න ඕනේ. ඊට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන එක අග්‍රාමාත්‍යතුමාගේ රජයේ වගකීමක්. අපි දේශපාලන පක්ෂයක් ඇනිට ප්‍රසිද්ධිය කිව්වා. අපි තීරණයක් ගත්තා. ඇමති තනතුරු වරදාන වරප්‍රසාද නෙවෙයි අපට අවශ්‍ය වෙන්නේ. ඒ කිසිවක් නැතුව මේ රට ගොඩ ගැනීම සඳහා කරන ඕනෑම දෙයකදී අපේ පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා රට වෙනුවෙන් කියලා අපේ සහයෝගයේ දෑත අපි දිගු කරලා තියෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ අපි එකතු වෙලා මේ ප්‍රශ්නෙට විසඳුම ඉක්මනින් හෙව්වේ නැත්නම් අපට දිගටම ආරක්ෂක බලලු ආරක්ෂක වැටවල් ගහ ගහ තමයි රැස් වෙන්න වෙන්නේ. අනික මේ පාර්ලිමේන්තුවේ අද මොනතරම් හැල්ලුවකට ලක් වෙලා තිබෙනවද? මම දැක්ක එක ඊයේ පෙරද එක්කෙනෙක් කියනවා පාර්ලිමේන්තුව නැමැති ගුබ්බැහැම කියලා. අද මිනිස්සු බලන්නේ වපරහෙන්. ඒ නිසා අපි මහජනතාවගේ ආකල්පය අවබෝධ කරගෙන මේ පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතුව තිබෙනවා. මම කියන්න කැමති අතලොස්සකගේ හැසිරීම නිසා 225 මේ බෝට්ටුවට වැටලා තියෙනවා. සත්තත් පහක දේශපාලනයෙන් හම්බ කරපු නැති වංචා දූෂණ නැති මිනිස්සු මේ පාර්ලිමේන්තුවේ අනන්තවත් ඉන්නවා. ඒ හැමෝම හොරු ගණේට තමයි අද වැටලා තිබෙන්නේ. සීලාචාරව ඉන්න මිනිස්සු ඔක්කොම අද අර අතලොස්සකගේ ගණේට තමයි මිනිස්සු ඒ උදවිය දිහත් බලන්න පටන් ගෙන තිබෙන්නේ. ඒ නිසා අපි මේවා දිහා කල්පනා කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම මාධ්‍යයෙන් ලොකු වගකීමක් තිබෙනවා. අද පාර්ලිමේන්තුවේ හරවත් දේවල් කතා කරොත්, අර්ථවත් දේවල් කතා කරොත් ඒවා තැනක් නැහැ. කුණු රසයේ තියෙන දේවල් කතා කරොත් ඒකට ලොකු තැනක් තියෙනවා. ඒ වගේ අද දිවාහාරේ නැතුව සභාපතිතුමනි යන්න කතානායකතුමා තීරණය කරලා තිබෙනවා. කතානායකතුමා ප්‍රකාශ කරා දිවාහාරයෙන් නැතුව අද යනවා කියලා.
ඔව්, ඒ දැනුම් දෙම දෙනවා.
එහෙනම් මම අවසන් කරන්න.
ඔබතුමා අවසන් කළ යුතුයි දැන්.
ඒ නිසා අපි මේ පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපය ගැන ජනතාව තුළ තියෙන අදහස් වලට කන් දී යුතු තිබෙනවා. බලන්න අද පාර්ලිමේන්තුවේ කැන්ටිම ගැන කොච්චර අප්‍රසාදයකින්ද මිනිස්සු කතා කරන්නේ. මේක වහලා දාලා හරි කමක් නැහැ, අපි මේ මහජනතාව කියන විදිහට හැසිරෙමු. අපේ ඒ මිනිස්සුන්ගේ නියෝජිතව අපි ඒගොල්ලන්ට ඕන විදිහ මොකද්ද කියලා අපි අවබෝධ කරගනිමු. ඒ නිසා මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අවසාන තප්පරේ මම ඉල්ලනවා අද ඉතාම වටින දවසක්. අවුරුදු 13කට ඉස්සෙල්ලා 30 වසරක තිබුණ යුද්ධය අපේ රණවීරු අපේ රජය ඔක්කොම එකතු වෙලා ජනතාවගේ සහයෝගය උපරිම ලැබිලා අපි විජයග්‍රහණය කරපු දවස. මට මතක විදිහට එදා රාජ්‍ය නායක හැටියට ජනාධිපතිවරයා එකට හිටපු මේ සභාව අමතලා කතා කරපු දවස. අපි අවුරුදු 13කට ඉස්සෙල්ලා ස්වර්ණමය අවස්ථාවකට හිමිකම් ලැබුවා. අපි අවුරුදු 13කට ඉස්සෙල්ලා හිතුවේ කොහොමද අද වෙනකොට මේ රට සුරපුරයක් වෙයි කියලා. ඒ ලැබිච්ච ස්වර්ණමය අවස්ථාව ලොක්කොම අපි පයින් ගැහුවා. ඒ නිසා අපි අද මේ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. බංකොලොත් තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අවසාන වශයෙන් මම කියනවා අපි 225 එකතු වෙලා මේ ජනතාව පත් වෙලා තියෙන තත්ත්වයෙන් ගොඩ අරගෙන රටේ ආර්ථික අර්බුදයයි දේශපාලන අර්බුදයයි ජයග්‍රහණය කිරීමට අවශ්‍ය කටයුතු කරමු. තවදුරටත් එක තප්පරයක්වත් එක විනාඩියක්වත් අනවශ්‍ය දේවල් කතා කර කර ඉන්නේ නැතුව මේ සභාව උපරිම ප්‍රයෝජනයට අරගෙන රට ගොඩ ගැනීම සඳහා කටයුතු කළ යුතු අවස්ථාවකට අපි ඇවිත් ඉන්නේ කියන එක ප්‍රකාශ කරමින් මට වේලාව දීම ගැන ඔබතුමාට ස්තුති කරමින් මම නිහඬ වෙනවා.
ස්තුතිය ඔබේ දායකත්වයට. මිලඟට ගරු චමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තිබෙනවා. ස්තුතියි.
අසනාරුඩ මන්ත්‍රීතුමනි, අපි මේ සභාවේ හැමදාම උදේට වරුවක්ම ගත කරනවා විවිධ ප්‍රශ්න මතු කරමින් න්‍යාය පත්‍රයේ එහෙම නැත්නම් සාවර නියෝග වලින් බැහැරව කටයුතු කරනවා. හැබැයි ඒ කාලය රටේ තියෙන ප්‍රශ්න පිළිබඳව ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව කතා කරන්නේ නැහැ. මම හිතන්නේ ඒක අපි හදා ගන්න ඕනේ. මම හිතන්නේ අපි නැවත ආපස්සට යන්න ඕන 1931 වගේ ඩොනමෝර්තමේකට අපේ. මොකද පාර්ලිමේන්තුවට මොන පක්ෂයෙන් තේරීපත් වෙලා මන්ත්‍රීවරු පැමිණියත් අපි හැමෝටම එක වගකීමක් තියෙනවා. දැන් වගකීමක් නැහැ. විපක්ෂයට ගියන් පස්සේ වගකීමක් නැහැ. ඒකට ඒ වගකීම තියෙන්නේ කවදද ඊළඟ ආණ්ඩුව පරාජය කරන්න කියලා. ඒ නිසා අපි කමිටුවලට බෙදිලා විවිධ අමාත්‍යාංශ නැත්නම් විවිධ විෂයන් යටතේ ඒ කමිටුවලින් අපේ අමාත්‍යවරයා තෝරා ගන්නවා නම් මම හිතන්නේ ජාතික ප්‍රතිපත්තිය අනුව වැඩ කරන්න පුළුවන් වෙනවා. එහෙම වුණොත් සමගිය රටට වැඩදායක රටේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙනවා. මම හිතන්නේ ඒ ගැන අපි අලුත් ව්‍යවස්ථා හදනකොට ඒ කරු පක්ෂ නායක හැම කෙනෙකුම ඉල්ලා සිටිනවා පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. මම හිතන්නේ මේ අරගලය අද තිබෙන අරගලය තරුණ අරගලය. මේක විශේෂයෙන්ම පෙරටු ගාමි ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ. ඒක ආයි හංගන්න දෙයක් නැහැ. ඒ අයගේ යම් බලාපොරොත්තු තියෙනවා. සමහර වෙලාවට ඒ අයට කතිරයෙන් බලයටපත් වෙන්න බෑ. ඒ නිසා ඒ අයට අවශ්‍ය වෙනවා පෙරලි කරලා කැරලි ගහලා තමන්ගේ මතය ඉස්මතු කරා. ජයග්‍රහණය කරනවා. සමහර විට ඒකත් හොඳ වෙන්න පුළුවන්. හැබැයි මේ පාර්ලිමේන්තු ක්‍රමේ තියෙන කාක්කල් සර්වජන ඡන්ද බලය තියෙන කාක්කල් ඒක කරන්නත් බෑ. ආණ්ඩුවක් හිටුවා ගත්තම ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අපි හැමෝම වැරදි පෙන්නල දීලා හදාගන්න ඕන. නමුත් මම දකිනවා අපේ මේ හැම එකටම අපේ ආර්ථිකය ලොකු ප්‍රශ්නයක්. මේ මිනිස්සුන්ගේ නොසන්සුන්තාවය නිලධාරිත් වක් කියන්න ඕනේ. 94 ඉඳලා 2001 වෙනකොට උපදේශ දුන්න එක ආර්ථික උපදේශකයෙක් පීබී ජයසුන්දර මහත්. 2001 හම්බුනේ ඍණ ආර්ථිකයක්. ආපහු 2005 ඉඳලා 2015 දක්වා උපදෙස් දුන්නේ කටයුතු කරේ මුදල් ලේකම්වරයා හැටියට පීබී ජයසුන්දර මහත්. එතකොට අත්ුනේ අපිට ණය ආර්ථිකයක්. දැන් 2022 ඇති වෙලා තියෙන්නේ බංකොලොත් ආර්ථිකය. මේ නිසා තමයි මේ ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. අද මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි. ගම්වල වුණත් කෑම බීම හිඟයි. මුදල් නැහැ. ආදාය මාර්ග නැහැ. ගෑස් පෝලිං, පෙට්‍රල් පෝලිං, විදුලිය නැහැ. ළමයින්ට අධ්‍යාපන කටයුතු කරගන්න බෑ. ඒ නිසා අපේ අවධානය අපි දැන් දෙගොල්ලම එකතු වෙලා මේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. මට මතකයි මට තියෙනවා අත්දැකීම් ගොඩක්. 1971 කැරැල්ල සිදුවෙච්ච වෙලාවේ මම පොලිස් පරීක්ෂකවරයෙක්. මම ඒ වෙලාවේ ඒ මොහොතේ ශ්‍රී මාව බණ්ඩාරනායක මැතිනිගේ ආරක්ෂක අංශයේ කටයුතු කරේ. ඒ කැරැල්ලේ කටයුතු මම දැක්කා. කැරැල්ලේ වෙච්ච විපත් අපි දැක්කා. ඒ වගේම 1977 ජයා ජයවර්ධන මහත්තයා බලයට පත් වුණාම ඔහු සති දෙකක් පොලිසියට නිවාඩු දෙනවා කියලා ප්‍රකාශයක් කරා. ගෙවල් දොරවල් ගිනි තිව්වා. මිනිස්සු බැරුවා විපක්ෂයේ අය තමන්ගේ විරුද්ධවාදී. ඒකත් ඒ සංස්කෘතියත් හැම මැතිවරණයකින් පස්සෙම සිදුවෙන්න පටන් ගත්තා. ඉතින් මේවා අපි දැක්කා. අපි කාගෙත් වරදවල් තියෙනවා. 87 කළු ජූලිය මගේ ඇහින් දැක්කා නාවල හන්දියේ දමිල කෙනෙකුට ගිනි තියලා එයාගේ ඇඟේ ගින්දර පත් වෙන හැමතැනම දුවනවා කෑ ගහනවා. මේ වගේ
අමතුම 83 කළු ජූලිය
83 මේ වගේ මෙලෙච්ඡ ක්‍රියා මේ කොළඹ නගරේ තවරක් සිදු වුණා. ඉතින් මේවෙන් අපි පාඩම් ඉගෙනගෙන නැහැ. ඒ වගේම 87 99 ඒ කාලේ අවුරුදු 2.5-3 විතර මුළු රටම අක්‍රිය වුණා. ඒ වෙලාවේ සමහර වෙලාවට ගෙවල් වල රාත්‍රියට අනදුන්නම ලයිට් නිවන්න කියලා ලයිට් පත්තු කරා නම් දරුවෙකුට කිරි ටික හදාන්න ඇවිල්ලා මැරුවා. ඒ වගේම ඉතාමත්ම වැදගත් පුද්ගලයා මරලා දැම්මා. අනිත් පැත්තෙන් ඒව මර්ධනය කරන්න අවිශ්වාස කරන හැම කෙනෙක්ම ගෙනල්ලා ටයර් දාලා පුච්චලා මරලා දැම්මා. හැම හන්දියක මට මතකයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක දවසක් ස්ථාන හන්දි 300 ගානක තරුණයෝ තරුණියන් දමලා තෑරදාර ගිලි තිබුවා. ඉතින් මේවා අපි දැක්කා. ඇයි මෙහෙම තත්ත්වයක් නැවත උදා කරන්න කටයුතු කරා. ඒ වගේම අපි දැක්කා 83 ඉඳන් 2009 වෙනකම් දැන් මේ 19 වෙනකම් රටේ දිවි තත්ත්වය ඒ උතුරේ නැගෙනහිර යුද්ධයක්. මේ අපේ මේක සහෝදරය අපේ එක රටේ ජීවත් වෙන්නේ. මෙයාලගේ ප්‍රශ්න තියෙනවා. අපිට මේ ප්‍රශ්න සාධාරණ බලල විශ්ල ගන්න පුළුවන් නම් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. අපි බලන්න බල ඉන්න කොට හිතන හැමදාම බලේ ඉන්නවා. ඒක තමයි අපේ තියෙන එකම දුර්වලකම. අපි හැමෝගෙම ප්‍රශ්න හා බලලා විසඳන්න හැක්නම් මේ කටයුතු කරගන්න යන්න පුළුවන් වෙනවා. ඉතින් අද අපි මැයි 19 ඒතිවිච්ච උතුරු නැගෙනහිර ප්‍රශ්නය යුද්ධය හමාර කරලා අපි රට නැවත ගොඩනගනවා වෙනුවට නැවත වරක් අද ඇති වෙලා තියෙන තත්ත්වය මැයි 9 මේ මැයි 9 සිද්ධිය පිළිබඳ මම කඩගාටු වෙනවා. විශේෂයෙන්ම අරලියගහ මන්දිරයට රැස් වූ පිරිස අරගල කරපු අයට පහර දෙන්න ගියපේ. කාගේ හරි වැරදි උපදේශක්. ගමේ ඉඳලා ආපු අය ආවේ අහිංසක අය, පාක්ෂිකයෝ. ඒ ආවේ අගමැතිතුමා අගමැති ධූරයෙන් අස්වෙනවා. ඒ නිසා අපේ ආශිර්වාදය නැතන් කඩගාටු ප්‍රකල්. නමුත් එතෙන්දී යා මොහොතේදී සිදුවෙච්ච සිදුවීමක් නිසා, උසිගැන්වීමක් නිසා සිදුවෙච්ච දෙයක්. දැන් බලන්න ඒකෙන් ඇතිවෙච්ච ප්‍රශ්නේ. මුළු ලංකා පුරාම එදා හැන්දෑවේ 6:00 to 8:00 හැම තැනම ගම්වල පොදුජන පෙරමුණේ සභාපතිවරුන්ගේ ගෙවල් වලට ගිනි තිව්වා, මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට ගිනි තිව්වා, පාක්ෂිකයන්ගේ ගෙවල් වලට ගිනි තිව්වා, ගැහුවා, සමහර අය මැරුවා. මේ වගේ තත්ත්වයක් ඇති වුණේ කල්පනාවෙන් වැඩින ඉවසීමක් නැතිකම. ඉතින් අපි මේ හැම එක්කෙනෙක්ම එකට වක් කියන්න ඕනේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුවීම් රාශියක් තියෙනවා. මගේ ගෙදරට ගෙවල් 4ක් විතර එහෙන් ඉන්නේ වීරකැටියේ රාජ්‍ය සභාවේ සභාපතිතුමා. එතුමාගේ ගෙදර සම්පූර්ණයෙන්ම ගිනි තිබුණා. නායකත්වය ගත්තේ භික්ෂුන් වහන්සේ තමයි. නායකත්වය ගත්තා. සම්පූර්ණයෙන්ම ගෙදර ගිනි. පළාත් සභා මන්ත්‍රීතුමා ඒ අසල ඉන්නේ. එයාගේ ගෙදර ගිනි තිබුණා. බස් රථවලට එයාගේ බස් ගිනි තිබුවා, වාහන ගිනි තිබුවා. එතෙන්දී සිදුවීමක් සිදු වුණා. යම් කෙනෙක් වෙඩි තියුවා, දෙදෙනෙකුට වැදුණා. එක්කෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ ගුරුවරයෙක් අවුරුදු 29ක් විතර වයස. අනිත් එක්කෙනා යක්ගස්මුල්ලේ අපේ අල්ලපු ගමේ මුස්ලිම් තරුණේ. තවත් මුස්ලිම් තරුණයෙකුට වෙඩි වැදුණා. එයා මා හිතන්නේ ඉතාමත් අමාරු තත්ත්වයක ඉන්නවා. තවත් වෙඩි වැදිලා තුවාල වෙච්ච අය යම් යම් දේශපාලන පක්ෂවල අය. ඒකක්. ඒ වගේම තිස්සමහාරාම ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා ගෙදර ගිනි තිව්වා. ගෙදරින් ආට ගැහුවා. ඒ දරුවෝ ඒ ආපු නායකය හඳුනාගත්තා. වැඳලා කියලා තියෙනවා. කුඹුදු මාමේ ගෙදරට ගිනි තියන්න එපා, මේ වාහන වලට ගිනි තියන්න එපා, මේවා අපේ තාත්තා නැහැට ගත්තේවා, නැහැ ගෙවන්නේ. ඒ කුඹුද කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශ සභාවේ හිටපු මන්ත්‍රීවරේ වර්තමාන ඒ පක්ෂයේ සාමාජිකයෙක්. මේවට කාටවත් හංගන්න බෑ. කවුද මේවට නායකත්වය දුන්නේ? කොච්චර නිදොස්සෙන් කතා කරත් මේ සාක්ෂි ප්‍රමාණවත්. ඒ වගේම පොලිස් නිලධාරීන් හිටියා. පොලිස් නිලධාරීන් මේ හැමතැනම වගේ හිටියා. පොලිස් නිලධාරීන් මේවහා බලන් හිටියා. මේ පොලිස් නිලධාරීන්ට තිබුණා මේක නතර කරන්න. නමුත් තිස්සමහාරාමේ ඒ ස්ථානවල පොලිසිය එක පැත්තකින් බලන් හිටියත් පැමිණි මෝටර් සයිකල් සියල්ල එංගෙම වාහනවල අංක ලියාගෙන තියෙනවා. දැන් ඒ අය ඒවා ට්‍රේස් කරගෙන ඒ අය අත්අඩංගුවට අපි මේ
ඇමතුමනි ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තිබෙනවා.
ඒ නිසා පොලිසිය ඇයි නිශ්ශබ්ද වුණේ? ඇයි පොලිසිය මේ අරලියගහ මන්දිරයේ ඉඳලා ගෝල්ෆේස් පැත්තට ගියපු අය නතර කරේ නැත්තේ? පොලිසියේ රාජකාරිය මොකද්ද? පොලිසියේ රාජකාරිය ඇහැරලා තියෙනවා. ඒ නිසා අපේ පැත්තේ අය දැන් කියනවා පොලිසියේ ඉන්නේ IGP නෙවෙයි PIG කියලා. මම දන්නේ නැහැ තේරුම මොකද්ද. ඒක තමයි දැන් කියන්නේ. IGP නෙවෙයි PIG කියලා. මොකද PIG කියන්නේ මොකද්ද? ඒ නම් වෙනස් කරලා. ඉතින් මේ ඇයි මෙහෙම කරන්නේ? කවුද නියෝග දුන්නද කාරු වටවක්වත් මේ පහර දෙන්න ඉඩ දෙන්න කියලා? ඒකෙන් සොයන්න ඕනේ. බක්කිය ඇතු අය ඉන්න ඕනේ. ආරක්ෂක ලේකම්රෙක් ඉන්නවා. ඒ අයට මොකද්ද මේවා ජීවිත අලාභහානි සියල්ලම දේපාලන හානි නතර කරගන්න තිබුණ අවශ්‍ය විදියට කටයුතු කරා නම් මම දන්නේ මේවා ගැන අපි ස්වෑන්ඩු. ඉතින් ඒ අයටම මේ පරීක්ෂණ කටයුතු බාර දෙනවා නම් මේ විමර්ශන කටයුතු සිදු වෙන්නේ මොනවද දන්නේ. ඒ වගේම ගෙවල් ගිනි තියෙන මංකොල්ල කන දේපාලවලට හානි කරන ජීවිත ජීවිත මරල දාන අය මේ අය වෙනුවෙන් මෛතන උසාවිය ක්‍රියා කිරීමේදීත් යම් කිසි අනුබලයක් දෙනවා මේ වගේ ක්‍රියා කරන අයට. මොකද ඉල්ලපු ගමන් අපදෙන නීතිච්ච මහත්තුත් ගිහලා කතා කරනවා, සිය දෙසිය ගණන් නැගිටිනවා, සමහර අය නිදහස් කරාම ඇවිල්ලා අතරත දෙනවා, මල්මාලා දානවා. මම හිතන්නේ මේවා හොඳ ලකුණු නෙවෙයි. නීතියක් නැති වුණොත් රටේ අපි කාටවත්
කරවතුමනි පුතුමාට කාලය අවශ්‍ය නම් අපිට කාලය ලබා දෙන්න ඕනේ.
මම හිතන්නේ මේවා අපේ අත්දැකීමෙන් අපි හැපු දැකපු දේ පක්ෂභේදයකින් තොරව මේවා ගැන අපි හිතන්න වෙනවා. අපිට රාජපක්ෂලාගේ දේශපාලනය ගැන කියන්න ඕන අවුරුදු මම හිතන්නේ 90කටත් වඩා 1931 විතර පටන් ගත්තේ. එහෙම නැත්නම් කවදාකවත් මේ මෙච්චර කලක් දේශපාලනය කරන්න බෑ. අපේ දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ පියාණන් ෆිලිප් ගුණවර්ධන මහත්මයාලා දේශපාලනය කරා. අපි දේශපාලනය ආරම්භ කළා තියෙන්නේ තියෙන දේපල උගස් කරලා ඒවා මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන. මම හිතන්නේ අපේ තාමත් බේරගන්න බැරි ඒවා තියෙනවා. එහෙම් පිටින් මේ උගස් කරපු ඒවා නිදහස් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ අවංකව දේශපාලනය කරපු නිසා තමයි අපි ඒ දිස්ත්‍රික්කවල එදා ඉඳන් අද වෙනකන් අපිට දේශපාලනය කරන්න හැච්චලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ගරු අගමැතිතුමා එතුමාගේ ජනාධිපති ධූරය අවුරුදු දෙක ඉවර වුණාට පස්සේ සමුගත්තා මම හිතන්නේ මීටත් වඩා හොඳයි. අද ඒ නැති නිසා අද සියලුම දුක් වේදනා වලට විශාල පරිත්‍යාගයක් කරලා තියෙන අවුරුදු 50ක දේශපාලන ඉතිහාස. නමුත් අද ඒක නැති වෙලා තියෙනවා. ඉතින් අපි අත්හැරීමත් පුරුදු වෙන්න ඕනේ. මේ දේශපාලනේ අපි නිරත වෙනවා නම් අත්හැරීමත් පුරුදු වෙන්න ඕනේ. අපේ ධර්මය අනුව මම දන්නවා ඔබතුමාලාගේ ධර්මය. එහෙම නැති වුණොත් අපි මේ තනතුරු වලට ලෝභී වුණොත් මෙවැනි දේවල් වලට අපි මං හිතන්නේ මුහුණ දෙන්න වෙනවා. සෙනෙහෙම වෙලාවේදී සුදුසු වෙලාවේදී මේවන් ඉවත් වෙන්නත් අපි දැනගත්තොත් අපිට මේ දේශපාලනය කරන්න පුළුවන් වෙයි. ඒ නිසා අද බලන්න රනිල් වික්‍රමසිංහ ආගමැතිතුමා හරිම වාසනාවන්ත. එදා 2015 ඒත් මෙජොරිටියක් නැතුව ආගමැති වුණා. අද එක්කෙනෙක්වත් නැතුව ආගමැති වෙලා තියෙනවා. ඒකත් වාසනාවක්. එතුමාට නැති වාසනාවක්. නමුත් අපි දැන් එතුමා විතරක් නෙවෙයි අපි ඔක්කොම එකහ වෙලා මේ වැඩේ කරමු. එහෙම නැත්නම් අපේ අනාගතයේ තරුණයන්ට උනත් මේ රට බාර අරගෙන කරන්න බැරි වෙනවා. නිසා මම තාමත් ඕනෑකමින් ඉල්ලනවා අපි මේ සභාවේ හැමදෙසෙම විනය විශේෂයෙන්ම රකිමු. රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන අවධානය යොමු කරලා කතා කරමු. ඒ ගරු කිරියල්ල මන්ත්‍රීමාණන් ඔබගේ පක්ෂයේ නවක මන්ත්‍රීවරු හසුරුවා ගැනීමත් හොඳ වෙනවා. එහෙම වුණොත් අපට පුළුවන් වෙනවා මේ කාලය වැඩි වැඩියෙන් ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරලා ඒවට විසඳුම් සොයන්න. අපි ඔක්කොම එකතු වෙමු ප්‍රශ්න විසඳන්න. එහෙම නැත්නම් මේ ප්‍රශ්න ඔබලටත් බරක් වෙනවා. මම ඊට වඩා කාලය ගන්න බොහොම ස්තුතියි.
ස්තුතිය ඔබේ දායකත්වයට.
අපරාධ පිළිබඳව ලයිස්තු මම සභාගත කරනවා සර්ගත කරන්න.
ස්තුතියි.